හොඳයි සාදු. දෙදහස් විස්ස වසරේ දෙවැනි මාසේ 11 වෙනිදා භාවනා වැඩසටහන අන්තර්ජාලය ඔස්සේ අපි සමග සම්බන්ධ වෙන පින්නතුන්, ඒ වගේම මේ අවස්ථාවට කැමිලා ඉන්න සියලුම පින්නතුන් බොහෝම ධර්ම ගෞරවයෙන් යුක්තව නිවන් පිණිස මඟ පාදා ගන්නා පිරිසක් හැටියට බොහෝම කරුණාවෙන් මෛත්‍රයෙන් පිළිගනු ලබනවා. මෙතෙක් අසා දියුණු කරගත්ත දහම් ඥානය අවදි කරගෙන මෙතැන් සිට තමන් දියුණු කරගත යුතු, දුරු කරගත යුතු කෙලෙස් ධර්ම හඳුනාගෙන ධර්මයට හැමකම් දෙන්න ඕන. හැමෝම තමන්ගේ සිත දිහා බලාගෙන දියුණු වෙච්ච ධර්මත් නොදියුණු වෙච්ච කොටසත් පිළිබඳව මන අවබෝධයකට පත්වන්න සංසුන්ව තමන්ගේ සිතට යොමු කරන්න තමන්ගේ අවධානය සිහිය. ඒ ආකාරයේ සිහියෙන් සිටින ගමන් තමන් මනා කොට අවබෝධ කරගන්න, ඇස මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ කියලා ඒ පිළිගන්නා වූ ස්වභාවයෙන් අත් මිදෙන්න, නිදහස් වන්න. ඇස මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ, ඇසේ හටගන්නා වූ රූප මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ, ඇසේ හටගන්නා වූ විඥානය දැනුම මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ ආදී වශයෙන් ඇසෙන් ගැලවෙන්න. ඒක හුදෙක් මෙනෙහි කිරීමක් පමණක් නොවේ, තමන් චිත්ත සන්තානයෙන්ම තියෙන චන්දරාගය දුරු කරන්න, ඇසට තියෙන චන්දරාගය දුරු කරන්න. ඊළඟට පෙන්වතුනේ කනට අවධානය යොමු කරගෙන, කන මම නොවේ, මගේ ආත්මය නොවේ, කන තුල හට ගන්නා වූ කනට ඇසෙන්නා වූ ශබ්ද මම නොවේ, මගේ ආත්මය නොවේ, මාගේ නොවේ. කන තුල හට ගන්නා වූ සෝත විඥානේ දැනුම මම නොවේ, මගේ ආත්මය නොවේ, මගේ නොවේ. ඒ අදහස ආත්මීය වශයෙන් අරගෙන තමන්ගේ සවන් වලින් පැමිණෙන බන්ධන වලින් තමන් නිදහස් වන්න. නාසය මම නොවේ, මගේ ආත්මය නොවේ, මාගේ නොවේ. නාසයේ හටගන්නා වූ ගඳ සුවඳ මම නොවේ, මගේ ආත්මය නොවේ, මාගේ නොවේ. නාසය තුළ හටගන්නා වූ ඝාන විඥානය දැනුම මම නොවේ, මගේ ආත්මය නොවේ, මාගේ නොවේ. ආදි වශයෙන් ඇසට මෙන්ම කනට මෙන්ම නාසයටද තියෙන බැඳීම ඉවත් කරගන්න, දුරු කරගන්න. දිව මම නොවේ, මගේ ආත්මය නොවේ, මාගේ නොවේ. දිවට දැනෙන්නා වූ රසයන් මම නොවේ, මාගේ නොවේ, මගේ ආත්මය නොවේ. දිවේ හටගන්නා වූ ජීවා විඥාණය දැනුම, ඒ රස දැනුම මම නොවේ, මාගේ නොවේ, මාගේ ආත්මය නොවේ. වසෙන් දිවට තියෙන බැඳීම වෙන් කරගන්න, නිදහස් වන්න. දැන් හිසේ තියෙන ඉන්ද්‍රියන් හතරම, තමන්ගේ ඔළු ගෙඩියේ තියෙන වටේට තියෙන ඉන්ද්‍රියන් හතරම දැන් නිදහස් කරගත්තා. දැන් මුළු සර්වාංගයේම අවධානය යොමු කරගෙන මේ ශරීරය මම නොවේ, මගේ ආත්මය නොවේ, මාගේ නොවේ. ශරීරයෙන්ද ගැලවෙන්න, නිදහස් වන්න. මේ ශරීරයට දැනෙන්නා වූ ස්පර්ශයන් මම නොවේ, මාගේ නොවේ, මගේ ආත්මය නොවේ. එසේ පින්නතුනි ක්‍රියාවෙන්ම කරන්න ඕන. මම නොවේ කියලා වචනයක් නෙමෙයි වෙන්න ඕන, ක්‍රියාවක් සිද්ධ වෙන්න ඕන. මාගේ නොවේ කියන වචනයක් නෙමේ සිද්ධ වෙන්න ඕන, ක්‍රියාවක් සිද්ධ වෙන්න ඕන. මාගේ ආත්මය නොවේ කියන වචනයක් නොවේ සිදුවන්න ඕන, ක්‍රියාවක් සිදු වෙන්න ඕන. ඒ කියන්නේ ඒවයින් ගැලවෙන්න ඕන. මේ ශරීරය තුල හට ගන්නා වූ විඥානයේ දැනුම ශරීරය නිසා හේද මම නොවේ, මාගේ නොවේ, මාගේ ආත්මය නොවේ, නොඇලිය යුතුයි, නොමැදිය යුතුයි කියන ආකාරයෙන් ගැලවෙන්න. දැන් පින්නතුනේ ඒ ආකාරයෙන් අප පංචේන්ද්‍රයන්ටම නොඇලී වාසය කරන්නට පුරුදු පුහුණු වෙනවා. දැන් මන නැමැති ඉන්ද්‍රිය, චේතනා නැමැති ඉන්ද්‍රිය තිබෙනවා. ඒ ඉන්ද්‍රිය කෙරෙහි සිතට ඇතිවන්නා වූ ඒ චිත්තචෛසික ධර්මයන්ට නොඇලීම සඳහා පුරුදු කිරීම, සිත මම නොවේ, මාගේ නොවේ, මාගේ ආත්මය නොවේ කියලා ගැලවෙන්න ඕන. එතකොට සිතට වහල් වෙන ස්වභාවය දුරු කරනවා. සිතෙහි හටගන්නා වූ සංකල්පනා, චේතනා, එහෙම නැත්නම් ඒවා තුළ හටගන්නා වූ දැනුම මම නොවේ, මාගේ නොවේ, මාගේ ආත්මය නොවේ, නොඇලිය යුතුයි, කිසිදු චේතනාවකට නොඇලිය යුතුයි, කිසිදු සංකල්පයකට නොඇලිය යුතුයි, කිසිදු දෘෂ්ටියකට නොඇලිය යුතුයි, හාත්පස නිදහස් විය යුතුයි. බලන්න තමන්ගේ ආධ්‍යාත්මය තුළ සදායතනවලට අපි මෙතෙක් වෙලා මෙනෙහි කරපු ඒ සදායතනවලට නොයැලෙන ශක්තිය ඔබ තුළ දියුණු වෙනවද, දියුණු වෙලා තියෙනවද කියලා හොඳට බලන්න. දියුණු කරගෙනමින් වාසය කරන්න, නිදහස් වෙමින් වාසය කරන්න. හොඳින් බලන්න, තමන් වැරදීමකින් හෝ ඇස කන නාසය දිව ශරීරය මන අල්ලගෙන ඉන්නවද? ඒ මම මගේ ආත්මය වශයෙන් ගන්නා වූ ස්වභාවයක් තියෙනවද කියලා හොඳට බලන්න. තියෙනවනම් ආත්මීය වශයෙන්ම ඒවයින් ඈත්වන්න, දුරවන්න. යථා භූත වශයෙන්ම ඒවයින් දුරවන්න, සත්‍ය වශයෙන්ම නොඇලෙන්න, දුරවන්න. මේ ලෝකේ මිනිස්සුයෝ වහරේ පාවිච්චි කරන වැරදි අරුතක් අපි නිවැරදි කරගෙන භාවනා වේදෙමු. ඒ තමයි මේ ලෝකේ මිනිස්සුයෝ කියනවා ජීවිතං අනියතං මරණං නියතං කියලා. ඒක එහෙම කියන්නේ කොහොමද? හැමදේම අනිත්‍යයි කියලා එක වෙලාවක කියනවා, ආයිත් කියනවා මරණං නියතං කියලා. එතකොට කොහොමද මරණය නියත වෙන්නේ? මරණය නියත වෙන්නේ නැහැ. එහෙනම් මරණයත් අනිත්‍යයි. හැමදේම අනිත්‍ය නම් මරණයත් අනිත්‍යයි. එහෙනම් අපි මේක බොහොම ගැඹුරක් තියෙන අරුතක්. අරුත වටහාගෙන මේ භාවනා වේදෙමු. ජීවිතං අනියතං මරණං නියතං නෙමේ, මරණං ඒ අනියතං. මේක බලන හොඳට මේක ගැඹුරින් ගැඹුරට සිත ගෙනියන්න තමන්ගේ අවබෝධය ගොඩනගා ගන්න පුළුවන්. බොහොම ගැඹුරින් ජීවිතෙත් අනිත්‍යයි මරණය අනිත්‍යයි. ජීවිතං අනියතං මරණං අනියතං. නියතන් නෙමෙයි, ඒකත් අනියතයි. මෙන්න මේක මෙනෙහි කරමින් භාවනාවේ ටික වෙලාවක් සංසම් වෙය දෙන්න බලන්න ඔබට ලැබෙවි යම් විශේෂ අවබෝධයක් මේක මෙනෙහි කරද්දී නුවණට. ජීවිතං අනියතං මරණං අනියතං. ජීවිතං අනියතං මරණං අනියතං. දැන් අපි භාවනාවේ කොටස් තුනකට තුන්වෙනි එකට එනවා. එකක් ඉන්ද්‍රයන්ට නොඇලීම පුරුදු කළා. අනික සියල්ල අනිත්‍යයි කියන එක පුරුදු කළා. දැන් මේ අවසානයේ තියෙන භාවනාවේදී ඒක වඩාත් තීව්‍ර කරමින් අර්ථ ගැන්වෙනවා. එහි යථාර්ථය හොඳටම හඳුනාගත්තොත් තමන්ට ලොකු අවබෝධයක් ගොඩනගා ගන්න පුළුවන්. එහෙනම් මේ සියල්ල අනිත්‍යයි කියන එකේ තව ගැඹුරක් තමයි අනිත්‍යත් අනිත්‍යයි. දැන් අපි ජීවිතත් අනිත්‍යයිකෝ මරණයත් අනිත්‍යයිකෝ. දැන් අනිත්‍ය ඉතුරු වෙලා තේරුණානේ. දැන් අනිච්චේ අනිච්ඡානුපස්සේ විහෙරතිත් වඩන්න වෙනවා. අනිත්‍යත් අනිත්‍යයි කියලා වඩන්න වෙනවා. ඒකට තමයි සියල්ල අනිත්‍යයි කියලා කියන්නේ. සබ්බේ සංඛාරා අනිත්‍යය කියලා කියනවා නම් අනිත්‍ය නිට්ඨ වෙන්න විදියක් නැහැනේ. සියලු සංස්කාර ඒකට මේ අනිත්‍යයි කියන එක සංස්කාරයක් වශයෙන් ඇලිලා තියෙනවා නම් ඒක නිදහස් වීම වෙනස ඒකත් අනිත්‍යයි. අනිත්‍යත් අනිත්‍යයි කියලා භාවනා කරන්න ඕනේ. දැන් බලමු අපි ටික වෙලාවක් භාවනාවේ සහ නුවණින් එහි අරුත දකින්න ඕන. අනිත්‍යත් අනිත්‍යයි කියන නුවණින් ඒ අරුත දැකීම තමයි ප්‍රමුඛ කාර්යය. මෙනෙහි කිරීම නොවේ. මෙනෙහි කිරීම සිද්ධ කරන්නේ දැක්මට උපකාරය පිණිස පමණයි. එබැවින් අනිත්‍යත් අනිත්‍යයි කියලා ඒ අර්ථය තුල තමන් නුවණින් කිමිදෙන්න ඕන. අනිත්‍යත් අනිත්‍යයි. අනිත්‍යත් අනිත්‍යයි. අනිත්‍යත් අනිත්‍යයි. සතර සතිපට්ඨානේ වැඩෙන්නට නම් තමන් සිත දිහා බලන්නටම ඕන. සිත දිහා බැලුවේ නැත්නම් සතර සතිපට්ඨානේ වැඩෙන්නේ නැහැ නේද? වේදනානුපස්සනාව කොහොමද දැනගන්නේ? ධම්මානුපස්සනාව කොහොමද දැනගන්නේ? ඒ ඔක්කොම බලන්න පුළුවන්කම තියෙන්නේ සිත දිහා බැලීමෙන්. ඊළඟට ඒක පුරුද්දක් හැටියට ධර්ම කරුණක් ඇහෙනකොටත් තමන්ගේ හිතේ තියෙන ස්වභාවයන් එක්ක ගලපන්න පුරුදු වෙනවා. අන්න එවිට පින්නතුනේ ඒක නිවනට බොහෝම උපකාරක ධර්මයක් බවට පත් වෙනවා. එතකොට මේ ලෝකේට සිදුවෙච්ච හානිය තමයි මේ මිනිස්සුන්ට හිත සංවේදී නැතිකම. ඔව්, හිත සංවේදී බව තියෙන්න ඕන සියලු මනුෂ්‍යයන්ටම. හිතේ හටගන්නා වූ ආරම්භන පිළිබඳව අවබෝධය තියෙන්න ඕන. ඒකට බොහොම උපකාරකයි මේ සිත දිහා බලන එක. දැන් මොකම නෙමෙයි පින්නතුනේ එක දිගට පැය 3-4 7-8 භාවනාවේ දෙනවා. හරි යෝගාවචරයෝ දවසට පැය 8ක් භාවනා කරනවා. පැය 4ක් හිඳගෙන භාවනා, පැය 4ක් සක්මන් භාවනා ආදී වශයෙන් පැය 8ක භාවනා කරනවා. ජීවන උපාය සපය ගන්න පැය 8ක රැකියාවක් කරනවා නම් යෝගාවචරයා විසින් නිවන් දකින්න මොකද කරන්න ඕන? පැය 8ක භාවනා කරන්න ඕන. ඉතින් පැය 8ක භාවනාවක යෙදුණොත් මාස කීපයක් අනිවාර්යෙන් මාර්ගඵලයකට උනත් ලං වෙන්න පුළුවන්. ඒ වගේ කැපවීම කරන්න ඕන. කැපවීමක් නැතුව ප්‍රතිඵලයක් නැහැ. භාවනා කියලා හරියටම තෝරගන්න ඕන බුදුරජාණන් වහන්සේ තාම නිවැරදිව සතර සතිපට්ඨානේ ත්‍රිපිටකයේ දේශනා කරලා තියෙන ධර්ම කරුණු හොඳට වටහාගෙන භාවනාව යෙදෙන්න ඕන. එහෙම නැතුව භාවනා කළාට මාර්ගඵල වලට ලං වෙන්න බෑ. මේ කාලේ මාර්ගඵල ලබන්න බැහැයි කියලා හිතන අයටත් බෑ. ඒගොල්ලන්ට ඉතින් කීයකටවත් හම්බ වෙන්නේ නැහැ. ඒතකොට පුළුවන් කියලා හිතුවත් මදි. ඒකට අවශ්‍ය කරන ශ්‍රද්ධාව, වීරිය, ප්‍රඥාව, සතිය, සමාධිය හොඳින් පවත්වන්නට පුළුවන් ධර්මයේ කෙරෙහි ඇලීමක් තියෙන කෙනෙකුට, නිවන් දකින්න උනන්දුවක් තියෙන කෙනෙකුට නිවන් දකින්න පුළුවන්. නිවන් දකින්න උනන්දුවක් ඇති වෙන්න පින්නතුනේ මේ ලෝකේ දුකයි කියලා දුක්ඛ සත්‍ය පූර්ණ වෙච්ච කෙනෙකුට තමයි නිවන් දකින්න උමනාවක් ඇති වෙන්නේ. දැන් මේ ජීවිතේ ලෙඩ රෝග නිසා වෙන්න පුළුවන්, කරදර විපත්ති නිසා වෙන්න පුළුවන්, විවිධ දුක්ඛ දෝමනස්යන් නිසා වෙන්න පුළුවන්, සසර එපා කියලා හිතන අය ඉන්නවා. අන්න ඒ ඇත්තන්ට තමයි විශේෂයෙන්ම නිවන් දකින්න පුළුවන්. දැන් මේ බුද්ධ කාලීන ඉතිහාසයේ දිහා බලද්දිත් ඒත් එහෙමයි. පටාචාරාවට හිතුන්නේ නැහැ, මේ විනාශ ඔක්කොම සිද්ධ වෙනකන් හිතුන්නේ නැහැ. හැබැයි ධර්මයෙන් මුණ ගැහෙන්න ඕන. ධර්මයෙන් මුණ ගැහුනේ නැත්තම් ඒ ජීවිතේ අද මේ විදියට අපි කතා කරන්නේ හොඳටම විනය ධාර භික්ෂුණීන් අතර අග්‍රස්ථානයේ ලැබූ භික්ෂුණිය හැටියට අපි එතුමිය ගැන කතා කරන්නේ බුදු හාමුදුරුවන්ගේ ආරංචිය හම්බුනේ නැත්තම්. කල්යාණ මිත්‍රයෙක්ගේ මාර්ගයෙන් බුදු හාමුදුරුවව හවල්තන වැඩ ඉන්නවා කියලා ආරංචිය ලැබිච්ච නිසා මෙහෙම ඉතිහාසයක් ලියුණා. ඒ ඉතිහාසයේ අර කල්යාණ මිත්‍රයා හැරෙව්වේ නැත්තම් ඒ පැත්තට ඔය තනත්තිය ගඟක ඇලක වැටක මේ පැටලිලා එහෙම නැත්තම් එතුමියත් ගඟකටම පැනලා මැරෙනවා. එතකොට මේ ඉතිහාසයක් මුකුත්ම නැහැ. ඒක තවත් ජීවිතයක් අහිමි වීමක් පමණයි. එනිසා ඒක හරි පුදුමයි වෙනුතුනි. ධර්මය කියන්නේ තමන්ට පිහිට පවතින දෙයක්. ඒක තමන් සොයන්න ලංකාවෙන් හරි පිට රටෙන් හරි කැලෑවකින් හරි නගරයෙන් හරි මොනම සාන්තුවරයකින් හරි ශාස්ත්‍රවරයකින් හරි හැමෝටම තියෙනවා තමන්ගේ ජීවිතේ මුදවා ගැනීමේ වගකීම තියෙනවා. අපායෙන් නිදහස් කර ගැනීමේ වගකීම තියෙනවා. සුගතිගාමී වීමේ වගකීම තියෙනවා. සසර සම්පූර්ණයෙන්ම දැන හඳුනාගෙන සසර නිමා කර ගැනීම වගකීම තියෙනවා. මේ විවිධ වගකීම් තමයි විවිධ උදවිය දරන්නේ. දැන් සමහර උදවිය කටයුතු කරන්නේ තව නැවත මනුෂ්‍යාත්මයක් ලැබීම සඳහා. අපි හොයාබල්ලා තියෙනවා නැවත මනුෂ්‍යාත්මයක් ලැබීම සඳහා තමයි කටයුතු කරන්නේ. සමහර උදවිය කටයුතු කරන්නේ ඕ කොහේ ගියත් එකයි කියලා එහෙම කටයුතු කරන අය ඔක්කොම ඉන්නවා. ඒතකොට නිවන් දකින්න බය පිරිසක් ඉන්නවා. අතිසයිම බය පිරිසක් ඉන්නවා වෙනතුනේ. දැන් ඒක තරුණෙක් දවසක් කිව්වා මේ ලෝකේ දකින්න බල්ලෙක් වෙලා හරි උපදින්න ඕන කිව්වා. ඒ වචනේ හරි සරයි නේ. ඉතින් මිනිස්සයාව පස්සේ මොනවද කරගෙන ඉන්නේ කියලා මම බැලුවහම හොයලා බැලුවා මිනිස්සයා කසිකු විකුණන් ඉන්න මිනිස්සෙක්. ඉතින් මං කිව්වා එහෙනම් හරි වැඩේ හරි මිනිහට වුමනා දෙයි මිනිහා කටින්ම කියලා තියෙනවා. ඔය කටින් කියවෙන්නේ ඒකයි වෙනතුනේ නිකමට නෙමෙයි. ඒ වගේම ඔය බල්ලෝ ආශ්‍රයෙන් ඕනෝට වැඩි බල්ලෝ කරේ දියන් ඉන්න ඇත් ඉන්නව නේද? එයි ඉතින් බලු වෘතේනේ. බලු චින්තනෙත් එක කවලම් වෙලා යන්නේ. බලු ප්‍රතිරූප ඔළුවේම වෙන්නේ. බල්ලෝ වෙලා තමයි උපදින්නේ. ඒකත් අර බලු චින්තනයේ සමාන වුණාම බල්ලෝ ගොඩාක් සමීප වෙනවා. බලු හිත තියෙනකොට එහෙම එක්කුත් තියෙනවා පින්නතුනේ. යක්කුන්ට යක්කුලම් වෙනවා වගේ ඒ වගේ තියෙනවා. සත්ව කරුණා වෙනම එකක්. සත්ව ලව් එක වෙනම එකක්. ඒ දෙකක් ඒක වෙනද සත්ව කරුණාව උදවරුන්ට තියෙනවා රාතන් වහන්සේලාට තියෙනවා. ඒ වගේ එහෙම ලව් එකක් නැහැ ඒගොල්ලොත් එක්ක. එහෙම ඉතින් එහෙම ලව් තියෙන කට්ටියට ඒකම හම්බ වෙන ස්වභාවයක් තියෙනවා. ඒ ආත්ම භාවයම ලබනවා. ඉතින් මේ මනුස්ස හිතේ සසර ඉතින් පුරුදු කරගත්ත දේවල් ඒ මිනිස්සු විඳවනවා. ඉතින් ඔහොම විඳවල සසර ගෝර භයංකාර බව තේරිච්ච කෙනා මේ සසරේ දුකකට නම්පත් වෙන්න බෑ. මෙලව පරලව බේර ගන්න ඕන කියලා කල්පනා කරලා එයා බොහෝ කුසල් දාම් සිද්ධ කරනවා. සිත සංවර කරගන්නවා. සංවර කරගන්නවා කියන්නේ මේ හිමින් ඇවිදිනවා එහෙම නෙමෙයි. හිත ලෝභ, ද්වේෂ, මෝහ මුල් කරගෙන වෛරය, ක්‍රෝධය, ඉරිසියාව, පලිගැනීම, තණ්හාව, මාන්නය මුල් කරගෙන අකුසල චිත්තයන් වර්ධනය කරන්නේ නැතුව ඉන්නවා. අන්න ඒකටයි පින්නතුනි මේ සිත සංවර කරනවා කියන්නේ. එහෙම නැතු ඉතින් මට වඩා හිමින් කතා කරන්නේ ඔසාමා බිල්ලාඩ. බොහොම හිමින් කියන්නේ අර බෝම්බ ටික ගහලා එනවා ගිහිල්ලා කියලා කියනවා. එතකොට සංවරයිද? එහෙම සංවර නැහැ නේ. එහෙම සංවර වෙන්නේ නැහැ. හිමින් කතා කරාට හිමින් ඇවිද්දට නෙමෙයි. සංවර වෙන්නේ නැහැ. රවුල් වවාගෙන හිටියට සංවර වෙන්නේ නැහැ. ඇඟ පුරාම වහගෙන මූණත් වහගෙන හිටියට සංවර වෙන්නේ නැහැ පින්නතුනේ. හොනිගණ්ඨනාත පුත්තල අතරේ ඉන්නෝ පින්නතුනේ සම්පූර්ණ නිර්වස්ත්‍රව හොඳ සංවරයි. ඇඟ පුරාම වහගත් අය අතරේ ඉන්නවා අසංවරය. ඒගොල්ලෝ නගෝමත් අසංවරයි කියලා දන්නවනේ. ඒ නිසා ඒක කිසිම අදාළත්වයක් නැහැ. බුදු කෙනෙක් බලන්නේ මනස දිහා, හිත දිහා බලන්නේ, ඇඟේ රෙද්දේ පාට නෙමෙයි, කළු පාටද සුදු පාටද ඇඳුම් ඇඳලද නැද්ද කියන එක නෙමෙයි බලන්නේ, මෙයාගේ හිත ඇතුලේ තියෙන සංවරය. මොකද ඒක තමයි සංසාරගත උප්පත්ති භාවයන්ට හේතු වන්නේ. තමනුත් බලන්න ඕන එච්චරයි. තමන්ගේ හිත පෙරේදයේද්ද, මිනිස්සේද්ද, දෙවියෙද්ද, එහෙම නැත්නම් ආර්ය ශ්‍රාවකයෙක්ද කියලා බලන්න ඕන. අනුන්ගේ හිත දිහා බල බල ඉන්න, අනුන්නේ වැරදි කරන්න, අර බණේ වැරදි, මේ බණේ වැරදි හදන්න පුළුවන් තමන් රහත් උනාට පස්සේ. එහෙමනේ. ඔව්, අනුන්ගේ රෙද්ද හදන්න පුළුවන් තමන් රෙද්දක් හදගත්තට පස්සේ. ඉතින් ඒ වගේ පින්නතුනි, මේ සියලු දෙනාම මේ අදිෂ්ඨානය ගන්න ඕන. මේ අනුන්ගේ ඇදපු දවල් වැඩක් නැහැ. මේ තමන්ගේ ඇදේ හදා ගන්න ඕන, තමන්ගේ සසර හදා ගන්න ඕන, තමන් මගපලයක් නිර්වාණයක් තුන් ලෝකෙම හොයලා කොහොම හරි හොයා ගන්න ඕන. මේ ත්‍රිපිටක ධර්මයේ කොතනක හරි අපිට ගැළපෙන අවවාදයක් ඇති, එක එක ධර්ම කරුණුනේ පින්නතුනි යාට ගැළපිලා යන්නේ. දැන් අපිට සපත්තු කඩේකට ගියාම සපත්තු දහස් ගාණක් තියෙනවා. නමුත් 1000ම ගැලපෙනවද? ගැලපෙන්නේ නැහැ. ඔහේ බලාගෙන යනවා. ගැලපෙන එකක්. වර්ණයෙන් ගැලපෙන්න ඕන, ප්‍රමාණයෙන් ගැලපෙන්න ඕන, සම්වර්ගයෙන් ගැලපෙන්න ඕන. ආදී වැඩි ඇතිකොට පහසුව, ඒ වගේම නොයෙකුත් තමන්ගේ චිත්ත සංකල්පනාවේ ගැලපීමට ගැලපෙන්නේ. අන්න ඒ වගේ තමයි වෙනුතුනේ. ධර්මයේ බලාගෙන අධ්‍යයනය කරගෙන යනකොට තමන්ට ගැළපෙන අවස්ථාවක් එනවා. අන්න ඒකත් එක්ක තමයි තමන් පරිවර්තනය වෙන්නේ. එක එක ධර්ම කරුණු වලින් තමයි එක එක උදවිය දේශනා කරේ. ඉතින් බුදු කෙනෙක් හිටියනම් පින්නතුනි කෙලින්ම බලලා මෙයාට ගැළපෙන ධර්ම කරුණේ සත්‍ය ස්වභාවය තේරුම් අරගෙන දෙනවා පින්නතුනි. කර්ම ස්වභාවය තේරුම් අරගෙන කර්මස්ථානයක් දෙනවා. දුන්නාම ඒ කර්මස්ථානයේ මෙයා වඩලා ඔව් නිවන් අවබෝධ කරගන්නවා. අර චූලපන්තක හාමුදුරන්ට දුන්නා වගේ කල්පනා කරලා දැන් මෙයාට වෙන භාවනාවක් ගැලපෙන්නේ නැහැ. මොකද්ද භාවනාව? මෙයාට අර රෙදි කෑල්ලේ රජෝහරණම් කියන වෙනම භාවනාවක් හදලා එයාටම ගැලපෙන භාවනාවක් දුන්නා. මේක පිරිසුදු වේවා, පිරිසුදු වේවා කියලා භාවනා කරන්න කියලා. අන්න ඒ වගේ පින්නතුනි, ඒක බුදු කෙනෙකුට ඉතින් කරන්න පුළුවන් දෙයක්, ශේෂ දෙයක් ඒක. ඒක සමහරලාට ඒ විදියට සරියුත් හාමුදුරන්ටවත් කරන්න බෑ. ඒක බුදුවරයෙකුටම පහළ වෙන, බුදුවරයෙක්ගේ තියෙන දුර්ලභත්වය මුල් වෙලා පිහිටන දෙයක්. එතකොට මේ කාලෙදී අපි කරන්න තියෙන්නේ අර ඤෙය්‍ය පුජ්‍යලේඛ හැටියට අකුසලයට යන සිත කුසලයට දක්කාගෙන පෙරලාගෙන යොමු කරගෙන ධර්මයේ ගල්ප 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 හැඩ ගස්ස ගස්ස හොඳ ඉඳේරෙක් වගේ හිත හදා ගන්න ඕන. හොඳ රියදුරෙක් වගේ හිත පාලනය කරගෙන හරි ගස්සගෙන යන්න ඕන. ඒක ලොකු අභියෝගයක්. ඒකට ඒවා තුළ වැඩෙද්දී අපිට ප්‍රඥාව වැඩෙනවා, සිහිය වැඩෙනවා. දැන් බලන්න හොඳ සිහියෙන් හිටියේ නැති වුණොත් හරක් අරගෙන යන ඉඳේරෙක් වුණත් හරක් මගහැරෙනවනේ. හරක් කීයක් ඉන්නවද, හරක් යන්නේ මොන පාරේද, ඔක්කොම සිහියෙන් ඉන්න ඕනේ. ඒකවල සිතත් එහෙමයි. සිතේ ස්වභාවය මොකද්ද? චරිතයේ ස්වභාවය මොකද්ද? සිත ගමන් කරන්නේ කුසලයටද අකුසලයටද? හොඳ සිහියෙන් ඉන්න ඕනේ. නිසි තොටුපළින් මේ හරක් ටික එකඩ කරන්න ඕනේ. නැත්තම් එකඩ යන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේ තියෙනවා උදාහරණ දක්වමින් බුදුහාමුදුරුවෝ වැඩ ඉන සමයේ ওই ගවයෝ පාලනේ සෑහෙන්න තිබුණා. ඒක නිසා බුදුහාමුදුරුවෝ මේ ගවයන් ගොඩාක් උදාහරණයට අරගෙන තියෙනවා. එඬේරන් බොහොම උදාහරණයට අරන් තියෙනවා. කෙවිත උදාහරණයට අරන් තියෙනවා. වඩුවා උදාහරණයට අරන් තියෙනවා. ඒ වගේම දියාලුවා මේ කුඹුරු කරන්න ඒගොල්ලෝ දියගෙන එන්නෝ ඒගොල්ලෝ උදාහරණයට ගෙනල්ලා තිනෝ. මෙන්න මේ වගේ හිත හදන්නේ ඍජු කරගන්නේ කියලා අවවාද අනුශාසනා කරන මොකද මෙලවට අර්ථ සම්පන්න වෙනවා ඒක ඊළඟට සසරට අර්ථ සම්පන්න වෙනවා තමන්ට දුගති ගාමි වෙන්නේ නැතුව සසරෙන් අත් මෙදෙන්න හැකියාව තියෙනවා සසර දුක් බොහොමයි මේ සසර කරන ලද පුණ්‍ය බලයකට සම්බුද්ධ ශාසනයත් මනුෂ්‍ය ආත්මයත් හොඳ දේශයක උප්පත්ති භාවයත් ආදී කොට ඇති සද්ධර්මය ඇසෙන කියවන්න ලැබෙන යුගයකු ඒ ලැබිලා තියෙන මහත් පිනකට කියලා කල්පනා කරන්න ඕන. දැන් ලෝකෙ මිලියන ගාණක් පවතිනවා නමුත් බුද්ධ වචනේ තාම අවුරුදු 1000ක් නේ 3000ක් වුණා. ඉතින් බලන්න මෙතෙක් කාලයක්ම ඒ බුදුවරයෙක්ගේ පහළ වීම තෙක්ම මොකද්ද තිබුණේ? විවිධ ඇදහිලි මට්ටමකින් ඇදහිලි අදමින් කමින්බොමින් ජීවත් වුණා එච්චරයි. සමහර ගෝත්‍රික රටවල් වල තාමත් ඒ ආදි කාලේ ලක්ෂණ විදියට දකින්න තියෙනවා. ආන්නේ විදියට තමයි හිටියේ පෙන්නුතුනේ මිනිස්සු. දැනටත් ඉතින් අපිත් ඩකේ ගෝත්‍රික ලක්ෂණත් එක්ක කවලමේ මේ ගෝත්‍රික ස්වභාව තියෙන මිනිස්සු ඉන්නවා. දාර්ශනික ස්වභාව තියෙන මිනිස්සු ඉන්නවා. උගත් මිනිස්සු ඉන්නවා. ඒ ප්‍රවණතා මැද්දේ ජීවත් වෙනවා. විෂමතා මැද්දේ ජීවත් වෙනවා වෙනතුනේ. ඉතින් ධර්මයේ පින්නතුන්ට ගැළපෙන තුරුම ගලප ගන්න ඕන. උදාහරණ දක්වන්නේ බුදුහාමුදුරු ගිනි ඇවිලෙනකම් ලී කැබැල්ල කතුල්ලන මිනිස්සයා වගේ. දැන් අපි ඔක්කොම ටික එකතු වෙලා ලී කෑලි දෙක දෙක අරගෙන ලී කෑල්ලකින් ගිනි මතු කරගන්න උත්සාහ කරනවා. එතකොට වෙනතුනේ එකවර සියලු දෙනාටම ගිනි මතු වේද? ගිනි මතු වේද? එහෙම ගිනි ඇවිලෙන්නේ නැහැ වෙනතුනේ. අපි සියලු දෙනාම එකවර පටන් ගත්තයි කියලා හැමෝගෙම මේ එකවර ගිනි ඇවිලේ ඉතල ලී කෑලිවල නෑ. අපි ගෙනාපු ලී කෑලිවල ස්වභාවයත් මේකට බලපානවා. එහෙමද නැද්ද? බලපානවා. සමහර ලී කෑලි තියෙන ඉක්මනින් ගිනි ඇවිලෙන ලී කෑලි තියෙනවා. සමහර ඒවා ගිනි ඇවිලෙන ලී කෑල්ල වුණාට ඒක තෙත් වෙලා තිබුණා. ඒකත් ඇවිලෙන්නේ නෑ. ඒ වගේම ගිනි ඇවිලෙන්නේ නැති ලී කෑලි තියෙනවා. ඒවයි අමු ස්වභාවයත් ඒත් ස්වභාවයක් තිබුණොත් ඒත් ඇවිලෙන්නේ නැති ගති තියෙනවා. ඊළඟට දැන් අපි ඊළඟට මේ ලී කෑලි අතුල්ලන වාර ගාන සහ ක්‍රමය වේගය ආදී බලපාන්තන. එහෙම නේද? යා හිමින් හිමින් කම්මැලි කමට මේ ලී කෑලි අතුල්ලනවාද? එමුණු කල් යනවා. ඒ රත් වෙන්නේ කේ? හරියට අත තද කරන්නේ නැද්ද ප්‍රමාණවත්? ඒකත් බලපාන්තන. ඕනට වඩා මේක තද කරලා අතුල්ලනවාද? ඒකත් බලපාන. ඒ ගිනි ඇවිලෙන්න ආවහම වෙලාවට ඒ ගිනි ටික තව රොඩු කොඩකට එකතු කරලා ගිනි අවුලවා ගන්න මේ දක්ෂ වෙන්න ඕනනේ. විමල විමල ඕම දක්ෂ වෙන්න ඕන ගිනි අවුලවා ගන්න. ඉතින් දවසක උදාහරණයක් වශයෙන් දීලා ප්‍රායෝගිකවම බලවන්න ඕන කට්ටියට කොහොමද කියලා. සමහර කට්ටියට ගිනි අවුලවා ගන්න බැරුව අනේ මට නම් බෑ කියලා දාලච්චාරි. සමහර කෙනෙක් නම් අන්තන් හරි ගිනි අවුලවා ගන්නෙවි. සමහර කෙනෙක් බොහොම ಸ್ವಲ್ಪ වෙලාවකින් ගිනි අවුලවා ගන්නෙවි. ආන් මේ වගේ තමයි වෙනුතුනේ මේ සසරේ ධර්ම අවබෝධයත්. එක එක්කෙනාගේ තියෙන ප්‍රඥා මහිමේ පාරමී බලය අනුව වෙනුතුනේ සසර පුරුදු වෙච්ච ප්‍රඥාවක් තියෙනවා. දැන් ගොඩාක් තිරිසං ආත්මවල එක දිගට සිරිසං ආත්මවල ඉඳලා ආපුවාට ධර්මයේ මිහිරි නෑ. ධර්මයේ විසයි. ඒ ඇත්තන්ට මේ ප්‍රඥාව අඩුයි. ඒ නිසා ධර්ම අවබෝධය වෙන්නේ ධර්මයේ විසයි වෙන්නේ ධර්මයට ගරහනවා. ඒකෙන් අදහස් වෙන්නේ වවුල් වෙලා බල්ලු වෙලා රිලව් වෙලා එක දිගට ආත්මවල නීච කුල ආත්මවල ඉඳලා මනුෂ්‍ය ආත්මයට ආපු අය. ධර්මයේ මිහිරි රසවත් බොහොම ඥානවන්විත කල්පනා කරන දේව ආත්මවල ඉඳලා ආපු අය, උසස් ආත්මවලින් මනුෂ්‍ය ආත්මයට ආපු අය, බුද්ධ කාලීන සමයේදී බණපදයක් ඇහිලා ශ්‍රද්ධාව පිහිටපු අය, නිවන් දැක්කේ නෑ නිවන් ශ්‍රද්ධාව පිහිටියා අන්නේ උදවිය. ඒ වගේම කුමන හරි යෝගීවරයෙක් හරි සාන්තුවරයෙක් හරි වෙලා හිටපු අය මේ ආත්මවලට ආවහම ඒ ගතිචර්යා ඒ විදියට මෙනෝ පින්නතුනේ. ඒ ගති ලක්ෂණ එනවා. ඒක අපි මේ හදාරපු දෙයක්. පෙර භවයන් වල ගති හොඳටම දකින්න තියෙනවා මේ භවයේ ඒ අය ඒ අයගේ චරිතවල. නිසා කෙනෙක්ගේ පෙර භවයේ හොයාගන්න පුළුවන් නම් ඉතාම වැදගත්. පෙර භවයන් හොයාගන්න පුළුවන් නම් ඉතාම වැදගත්. මොකද පෙර භවයන්ට සමාන ගුණ මේ ආත්මේ යම් තරමක හෝ පෙන්නුම් කරනවා. දැන් එක මට මතකයි එක ලංකාවේ ඇමතිවරයෙක් ඔහුම කියනවා මේක වෙලාවක දන්නේ නැහැ ඉතින් අපි ගිය ආත්මේ බල්ලෙක්වත් වෙලා හිටියත් දන්නේ නැහැ කියලා මිනිහාගේ කටින්ම කිව්වා. ඉතින් මට තේරුණා මට ඒ පුජ්‍යලයා තුලින් දකිපු දෙයි මිනිස්සයා කටින්ම කියනවා නේද කියලා. ඊළඟට තව හාමුදුරු කෙනෙක් හිටියා දැන් මහන වෙලා. එයා හමුදාවේ හිටපු හමුදා නිලධාරී හරි පුදුම කේන්ති යන මිනිස්සෙක්. එයාට හතුරු ගමක් කරොත් එහෙම එලෝ එලෝ පලිගන්න පුජ්‍යලයේ. ඉතින් මහනත් වෙලා ධර්ම මාර්ගෙත් යනවා අපිටත් බොහොම ආදරේ කරුණාවන්තයි. නමුත් දවසක් ඉතින් මට මෙයා දැක්කහම මට පේන පොළඟේ කැමති ඉස්සෙම මෙයා දැක්කහම මෙයාගේ ශරීරයෙන් පොළඟේ පේනවා. දැන් මට කියන්න බෑනේ වාගේ ආත්ම පොළඟේ කියලා කිව්වොත් මේ මිනිස්සු තරහ වෙනවනේ. ඉතින් මං සද්ද නැතුව ඉන්නවා. අවුරුදු දෙකක් තුනක් ගියාට පස්සේ මේ හාමුදුරුවම කියනවා හාමුදුරුවනේ මට තරහ යන විදියට මං ගිය ආත්මේ පොළඟෙක්වත් වෙලා හිටියක් දන්නේ නැහැ කියලා යාගේ කටින්ම කියුවා. මං කෝ බොහොම හරි මං මේට අවුරුදු දෙකකට තුනකට විතර කලින් දැක්කා ඒක. නමුත් ඉතින් මට කියන්න බැරුව මම හිටියා ඔබ සංවේගයටපත් වෙන නිසා මම කෝ දැන් ඔබේ මුවින්ම කියවෙච්ච නිසා මං කෝ හරි කියලා. ඒක හරි. ගිය ආත්මේ පොළඟෙක්ව හිටපු කෙනෙක් තමයි මේ ආත්මේ මේ ඉපදලා තියෙන්නේ කියලා. ඇත්තෙන්ම පොළඟ වගේම තමයි හොඳ කාය බල ශක්තියක් තියෙන පොළඟගේ වගේ මේ ස්වභාවයක් තියෙන මේ රබර් එක වගේ මිනිස්සයා අමුදාකාරයනේ. ඔව් මේ මිනිස්සේ කලල පොළේ ගහන්න උනත් ඒ මිනිස්සට සුළු වෙලාව යන්නේ ඒ මේ පුදුම කාය බලයක් ශක්තියක් තියෙන මිනිස්සෙක්. ඉතින් මේ ඒ තමයි පින්නතුනේ සංසාරගත ස්වභාවය. ඒක හොයාගන්න පුළුවන් මේ ආත්මෙන් ලබනාත්මෙට දුගතියට යන අය ඕනතරම් හොයාගන්නත් පුළුවන් පින්නතුනේ. සුගතියට යන අය හොයාගන්නත් පුළුවන්. ගියාත්මවල ඉඳලා ආපු අය හොයාගන්නත් පුළුවන්. දැන් මේ හාමුදුරන් වහන්සේට ඉතින් අර හමුදාවේ ඉඳගෙන කරපු පව් වැඩ ටික එක්ක මහානකමක් හම්බුනේ නැත්තම් ආයි යා මනුස්සාත්මේ පිරිහිලා යනවා ආයි පොළොන් නයි ආත්ම වලට යනවා. දැන් පින්නතුනේ ධර්මයේ මෙනෙහි වෙච්ච නිසා ධර්මයේ මුණ ගැහිච්ච නිසා ඒ හාමුදුරු දැන් හොඳ අතට පෙරලිලා තියෙනවා. තේරුණානේ? හොඳ පැත්තට යොමු වුණා. දැන් ඒ හාමුදුරන්ගේ පන්සලට ගිහිල්ලා මම බණ කියන්න යනකොට ඒ හාමුදුරු මුලින් හිතාගෙන ඉඳලා තියෙන්නේ මේ මෝ බණ මාර්ගයෙන් මෙහාට ඇවිල්ලා මේ පන්සල අල්ලන්න තමයි හදන්නේ කියලා. පස්සේ යා පාපෝච්චාරණය කළා. පාපෝච්චාරණය කළා. ඊට පස්සේ කිව්වා අර දවසක් රාත්‍රී අර අපි අර ගල් තලාවක හඳ බලන්න කඳක් මුදුරට නැග්ගේ. ඔව්. මං කෝ මට මතකයි කියලා. එදා මං ඔබ වහන්සේ අරංගියේ කඳෙන් තල්ලු කරන්න ගිහුවා. කොහොමද වැඩි? නැත් එදා මට ඒක තේරුණා. අර ඈත ගිනි ගොඩක් තියෙනවා කියකිය පෙන්න මේ අයිනකට ගිහිල්ලා මට කිව්ව බලන්න කියලා එමිලා. ඒ කියන්නේ ගල් කන්දේ ගැට්ටටම ගිහිල්ලා. ගිනි ගොඩක් පත් වෙනවා කියලා. මං කෝ ඕන්නේ මට බලන්න ඕන්නේ කියලා මම එයාට හිතේ. මං කෝ මං එදා ඒක දැක්කා. ඔබ ඒක කරන්න හදන දේ. නමුත් මං ඒක දන්නේ නෑ වගේ මං කටයුතු කළා කියලා. ඉතින් මට බෙදලා ඉන්න පුළුවන් කියලා. ඉතින් අන්න ඒ වගේ මිනිස්සුන්ටත් අපි ධර්මයේ ඔව් කියලා තියෙනවා. එහෙම දීලා තියෙනවා. ධර්මයේ දීලා තියෙනවා ඉතින්. ඒවා ඔක්කොම කියන්නේ ධර්මයේ යම් අවබෝධයකටපත් වුණාට පස්සේ තමයි පාප උච්චාරණය කරන්නේ. නමුත් ඉතින් මේවත් එක්ක එකතු වෙලා මාත්ට කිව්වා එහෙනම් අපි මේව දැන් එකතු වෙලා වැඩසටහන් කරමු කියලා. මං කිව්වා බෑ බෑ ඔයා වෙනම යන්න මම වෙනම යන්නම් කියලා. මොකද හේතුව මේ එයාගේ වචන හරි සරයි. මගේ වගේ නෙමෙයි ඔයත්ට කතා කරොත් ඔයත් විසි වෙනවා. ඒ කියන්නේ හමුදාකාරයනේ. හමුදාකාරයෙක් නිසා කතා කරන්නේ මේ හමුදා ඉලාසයෙන් කතා කරනවා. ඕක හරියනවද අපේ මිනිස්සුන්ට? හරියන්නේ නැහැ. දැන් මං එයාත් එක්ක බණ කියන්න ගිහිල්ලා තියෙනවා දවසක ගුටි කනවා දවසක. ඉතින් මේ මිනිහා බය නැහැ. ඒ හමුදුරු බය නැහැ. කා ගහුව ගහනවා කියලා ඉන්නවා. ඉතින් මං කෝ ඔය වැඩේ කරන්න හම්බෙන්නේ නැහැ. ඔයත් එක්ක බණ කියන්න ගියොත් මට ගුටි ගන්න එනවා. ආ වෙනම කඩේට කරන්න කියලා. ඒකට හේතුව ගති ස්වභාවයත් චරිත ස්වභාවයත් බලපානවා. කොච්චර ධර්මයේ ඉගෙන ගත්තත් ඊය අය ළඟ තියෙන අර ඒ අර දුෂ්ට ගති මතු වෙනවා. පුරුදු වෙච්ච ඒ දුෂ්ට ගති මතු වෙනවා. දැන් ලේසියයි නෙමෙයිනේ මිනි මරපු අයනේ. ඒගොල්ලෝ මට ගොඩක් ඒක කියලා තියෙනවා. ඉතින් ඔය JVP කාලේ මේ දීපු පනිෂ්මන්ට් මිනිස්සුන්ට දීපු වද මිනිස්සු මරපු විදිය කරපු දූෂිත වැඩ ඒවා පාපොච්චාරණය කරනවා. නමුත් නීතියානුකූලයිනේ. නීතියානුකූලව වැඩ ටික කරලා තියෙනවා මිනිස්සයා. ඉතින් ඒ වගේ පව් ගොඩක් තියෙන උදවිය ඒ පව් වලින් කොහොමhari අත මිදිනව පින්නතුනේ පෙර මොකක් හරි ලැබිච්ච පසුබිමක මහානකමට එන්න පින ලැබිලා කොහොමhari මිනිස්සයව යම් නුවණක් තිබිච්ච නිසා පරිසරයක් තිබුණු නිසා තියෙනවා. ඒකයි තිබුණු හොඳ ගතියක් මොනවා හරි තිබිලා තියෙනවා කුසලයට එන්න. හොඳ ගතියක් තිබිලා තියෙනවා. හොඳ ලක්ෂණයක් තිබිලා තියෙනවා. ඒ නිසා තමයි එක පැත්තක හොඳ ගුණ ධර්මයක් තිබුණාම නරක පැත්ත වැහෙනවා. ඒකට ඉතින් සද්ධර්මයේ කල්යාණ මිත්‍රත්වය පසුවිම සැකසෙන්න ඕන. සැකසුනොත් විතරයි එයාගේ පාපින් දුර වෙන්න හැකියාව තියෙන්නේ. ඒ නිසා මේ කල්යාණ මිත්‍රත්වය තරම් වටින දෙයක් මේ ලෝකේ තවත් නැහැ. සද්ධර්මයේ තරම් වටින දෙයක් මේ ලෝකේ තවත් නැහැ. ඒ නිසා තමයි අපි හැමදෙස්සෙම අදිෂ්ඨානය කරන්නේ නත්ති මේ සරණං ගඤ්ඤා අවබුද්ධ මේ ධම්මෝ මේ සංඝෝ මේ සරණං වරං කියලා කියන්නේ මට මෙච්චර සරණ මෙච්චර පිහිටක් තවත් නැහැ කියලා විලාප දෙනවා අපි. ඒ විලාප දීම හදවතින්ම අනුගමනය කරන්න ඕන. මුළු සිතෙන්ම අනුගමනය කරන්න ඕන. අන්න ඒ විදිහ තමයි එයාගේ බය බිය සැක දුරු වෙන්නේ. ජීවිතයේ ජයමංගල්‍යයක් බවට පත් වෙන්නේ. ඉතින් හැමදෙනාටම සම්මා සම්බුදු සරණයි.